මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්මක ශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධාං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. တတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. တတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඡාජීවාරේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං පත්වා අප්පමාදේන සම්පාදේ ධම්මං සමන්ත චක්කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. අවජ්ජේ වජ්ජමතිනෝ වජ්ජේ චාවජ්ජදස්සිනෝ මිච්ඡාදිට්ඨි සමාදානා සත්තා ගච්ඡන්ති දුග්ගතිං. වජ්ජං ච වජ්ජතෝ ඤන්ත්වා අවජ්ජං ච අවජ්ජතෝ. සම්මාදිට්ඨි සමාදානා සත්තා ගච්ඡන්ති සුංගතිං. සදහවත් පින්වතුනි, ජීවිතයක් යහමඟට හැරෙන්නේ හරි දැක්ම උදා වුණු අවස්ථාවේදී. මේ රටේ ජන ජීවිතයට හරි දැක්ම උදා වුණු දවස හැටියට අපි අද මේ පොසන් පෝය දවස සිහිපත් කරනවා. මිහිඳු මහරහතන් වහන්සේ එදා මිහින්තලා කඳු මුදුනින් පැතිර වූ ඒ ධර්මාලෝකය නිසා මේ රටේ ජනතාවගේ ජීවිතයේ විශාල පරිවර්තනයක් ඇති වුණා. දුගති මාර්ගය වන මිත්‍යා දෘෂ්ටි අතහැරලා සුගති මාර්ගය, නිවන් මාර්ගය දක්වන සම්‍යක් දෘෂ්ටිය වැළඳගත්තා. අද අපි මේ මාතෘකා කරගත්තු ගාථා දෙකත් මහා කාර්මික බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළේ එක්තරා මිත්‍යා දෘෂ්ටික ළමා පිරිසක් තගේ ජීවිත පරිවර්තනයක් ඇති වුණ අවස්ථාවකයි. සැවැත් නුවර වාසය කළ අන්‍ය දෘෂ්ටික අන්‍යාගමික ශාස්ත්‍රවරුන්ගේ ශ්‍රාවකයෝ තමන්ගේ දරුවන් බෞද්ධ මේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන උපාසකවරුන්ගේ දරුවන් එක්ක සෙල්ලම් කරනවා දැකලා, කාණ්ඩ ගැහිලා සෙල්ලම් කරනවා දැකලා ඒ දරුවන් ගෙදර ආවම පුරුදු කරවා ගත්තා. සංඝයා වහන්සේ රට නොවඳින්න විහාර ආරාම වලට ඇතුළු නොවෙන්න. එක දවසක් මේ ළමයි කාණ්ඩ දෙකම ජේතවනාරාමයේ දොරටුව ළඟ සෙල්ලම් කරනවා. මේ පිටසට පතර විපාතය ඇති වුණාම අර මිත්‍යා දෘෂ්ටික ළමයි සම්‍යක් දෘෂ්ටික උපාසකවරු වේ දරුවෙකුට කිව්වා ආරාමයට ගිහිල්ලා වතුර ටිකක් දීලා අපටත් වතුර අරන් එන්න කියලා. ඒ ළමයා ආරාමයට ඇතුල් වෙලා බුදු පියාණන් වහන්සේට වැඳලා එයා ආපු කාරණේ කිව්වහම බුදු පියාණන් වහන්සේ වදාලා ඔය ළමයා වතුර බීලා ගිහිල්ලා අනිත් ඇයට එන්න කියන්න, වතුර ගෙනියන්න එපා කියලා. ඉතින් ඒ වගේම ආරාමයේ ළමයිත් ඇවිල්ලා වතුර බිව්වා. වතුර බීලා යන අතරේ බුදු පියාණන් වහන්සේ ළඟට කතා කරලා ඒ ළමයින්ට ධර්මය දේශනා කරලා කොයි තරම්ද කියතොත් ඒ ළමයින්ගේ ශ්‍රද්ධාව නොසෙල් වෙන තත්වයටම පත් කරලා සරණ සීලය සමාදන් කරලා ඇරියා. ගෙදරවල් වලට ගිහිල්ලා මේ ළමයි කාරණේ කිව්වහම අර මව්පිය වඩන්න දොඩන්න පටන් ගත්තා. අනේ අපේ දරුවෝ වැරදි දෘෂ්ටියකට වැටිලායි කියලා. ඥානවන්ත අසල්වාසී පිරිස එකතු වෙලා අර මව්පියන්ට කාරණා කියලා යම් කිසි ශ්‍රද්ධාවක් ඇති කරාට පස්සේ අර මව්පියෝ ඥාන කීන් එක්ක අර දරුවන් එකගෙන ගිහිල්ලා අපි මේ දරුවෝ ශ්‍රමණ ගෞතමයන්ටම පවරාදීමු කියලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේටම බාර කළා. ඉතින් ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ අර මව්පිය පිරිසටත් අවස්ථානුකූලව බණ කියලා ඒ අය තුළ ලොකු ශ්‍රද්ධාවක් ඇති කරා. ඒ අය පුනරුවන් සරණගේ උපාසකවරුන් වෙලා විකින් විට ඇවිල්ලා බණ අහලා අන්තිමට හැම දිනම සෝවාන් තත්ත්වයට පත් වුණා. ඉතින් ඒ අවස්ථාවේදී ඒ මව්පියන්ට කළ දේශනාවේ අදාළ ගාථා දෙකක් තමයි අපි මේ මාතෘකාව හැටියට ලැබුවේ. අවජ්ජේ වජ්ජ මතිනෝ වජ්ජේ චාවජ්ජ දස්සිනෝ මිච්ඡා දිට්ඨි සමාදාන සත්තා ගච්ඡanti දුග්ගති. නොවැරද්දෙහි වැරද්ද යන හැඟීම ඇත්තාවෝද වැරදි දේ නිවැරදියයි යන දැක්ම ඇත්තාවෝද මිත්‍යා දෘෂ්ටිය ගත් අය දුගතියට යනවය කියන එකයි අදහස. ඊළඟට අනිත් ගාථාව වජ්ජංච වජ්ජතෝ ඤත්වා අවජ්ජංච අවජ්ජතෝ සම්මා දිට්ඨි සමාදාන සත්තා ගච්ඡanti සුග්ගති. වැරද්ද වැරද්ද හැටියට නිවැරද්ද නිවැරද්ද හැටියටත් දැකලා සම්‍යක් දෘෂ්ටිය ඇති කරගත්තු සම්‍යක් දෘෂ්ටිය අරගත්තු ඒ අය සමරමින් මතු සුගතියට යනවා කියන ඔය සරල අදහසයි ඒ ගාථා දෙකේ තියෙන්නේ. ඉතින් මේ පුංචි ළමයි පිළිබඳ පුංචි කතාන්තරේ වටිනා පාඩමක් අපට ඇතුල් වෙලා තියෙනවා. බුදු පියාණන් වහන්සේගේ මහා කරුණා ගුණය එක්කම යන උපාය කෞශල්‍ය ඥානයක් තිබෙනවා. අන්නේ උපාය කෞශල්‍ය ඥානයට අනුව ගන් දැක්කු එක්තරා ප්‍රකාර කරගත්තු අහිංසක උපාය මාර්ගයකින් තමයි අර දරු පිරිස මිත්‍යා දෘෂ්ටික දරු පිරිස සම්‍යක් දෘෂ්ටික වුණා වගේම මව්පියනුත් තෙරුවන් සරණ ගිය උපාසක කට්ටියට පත් වුණේ. බුදු පියාණන් වහන්සේ අර නිකම් වතුර බොන්න ආපු දරුවන්ට නිකම්ම වතුර බොන්න නොදී අමා පැන් පිරුවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒකට අමා පැන් පිරුවා වෙන දේවල් දීලා නෙවෙයි ඒ ළමයින්ගේ අර ශ්‍රද්ධාව නොසෙල් වෙන තත්ත්වයට පත් කළේ පිරිසිදු ධර්මය දීලා ධර්මාබෝධය දීලා. එතකොට අද වගේ දවසක අපට ඒ බුදු පියාණන් වහන්සේ දැක්වූ ඒ අහිංසක ඒ ආදර්ශයත් ප්‍රයෝජනවත් වෙනවා මේ යුගයේ හැටියට. එතකොට දැන් අපි මේක ගැන කල්පනා කරනවා නම් මේ ධාතාවේ අර්ථය ගැන හිතලා බලනවා නම් බුදු පියාණන් වහන්සේ මෙතන දැක්වා මිත්‍යා දෘෂ්ටියේ සම්‍යා දෘෂ්ටියේ අතර දිස්සියක් අතර වෙනස. මේ පණ ධාතාවේ මිත්‍යා දෘෂ්ටියේ ලක්ෂණය වගේම ප්‍රතිඵලයක් දක්වනවා. ඒකේ ලක්ෂණය මොකද්ද? නොවැරදි දෙයයි වැරදිය කියන හැඟීම ඇති. වැරදි දෙය නොවැරදි හැටියට දකින. ඒක තමයි ඒක මිත්‍යා දෘෂ්ටියේ ලක්ෂණය. ඒක ප්‍රතිපලය දුගති අපාය නිරය. සම්‍යක් දෘෂ්ටියේ ලක්ෂණය වැරද්ද වැරද්ද හැටියටත් නොවැරදි දෙය නොවැරදි හැටියටත් දැකීමයි. ඒක ප්‍රතිපලය සුගති ගාන වීමයි. ඇත්ත වශයෙන් මේ මිත්‍යා දෘෂ්ටිය ගැන බුදු පියාණන් වහන්සේ ඉතාම දැඩි අවධානයක් විශාල අවධාරණයකින් යුක්තව බොහෝ අවස්ථාවල් ප්‍රකාශ කළ තියෙනවා. කොයිතරම්ද කියලත් එක් අවස්ථාවක සංඝයා වහන්සේලා අමතලා ප්‍රකාශ කරනවා. මහණෙනි මට මිත්‍යා දෘෂ්ටිය තරම් ලොකු වැරැද්දක් ලෝකේ පෙනෙන්නේ නැත. ලොකු වැරදි අතරිනුත් ලොකුම වැරැද්ද මිත්‍යා දෘෂ්ටියයි කියලා. මොකද ඒකට හේතුව කෙනෙකුගේ දෘෂ්ටියක් වැරදුනොත් එයාගේ ක්‍රියාකලාපයෙන් පිටින්ම නොපිට යනවා. ඒ කාරණිය දක්වන හොඳ උපමා සහිත වටිනා දේශනාවක බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක සංඝයා වහන්සේලාට වදාලා, මහණෙනි මිත්‍යා දෘෂ්ටි පුද්ගලයා යම් කාය කර්මයක් වාක් කර්මයක් මනෝ කර්මයක්, ඒ කියන්නේ කයින් වචනෙන් මනසින් යම් දයක් කරනවා නම් ඒ හැම එකක්ම තමන්ගත් දෘෂ්ටි අනුවම යනවයි, වැරදි දෘෂ්ටි අනුවම යනවයි. ඒ වගේම ඒ පුද්ගලයා තුළ ඇති වෙන චේතනාවක් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න ඉලක්කයක් ක්‍රියාදාමයක් තිබෙනවා නම් ඒ හැම එකක්ම ඒ පුද්ගලයාගේ අහිත පිණිස දුක පිණිස අවැඩ පිණිස හේතු වෙනවා කියලා ඊළඟට ඒකට උපමාවක් දැක්ුවා. මහණෙනි යම්සේ කොහොඹ ඇටයක් හරි විල ඇටයක් තිත්ත ලබු ඇටයක් තෙත් පොළවක කලකලහම ඒ ඇටයට උරා ගන්නා පෘථිවි රසයත් දිය සීලාවත් ඒකාන්තයෙන්ම තිත්ත බවට පත් වෙනවා. අන්න ඒ වගේ අර උපමාවත් එක සම්බන්ධ කරනවා. යම් කෙනෙකුගේ දෘෂ්ටිය මිත්‍යාණං වැරදිනා ඒක අනුවම අනිත් ඔක්කොම තිත්ත බවට නරක බවට විස බවට පත් වෙනවා. ඊළඟට අනිත් පැත්තක් දක්වනවා. සම්‍යක් දෘෂ්ටික පුද්ගලයාගේ කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම ඔක්කොම ඒ දෘෂ්ටි අනුවම යනවා. ඒ වගේම ඒ තැනැත්තාගේ චේතනාවල් ප්‍රාර්ථනාවන් ඉලක්කයන් ක්‍රියාදාමයන් ඔක්කොම ක්‍රියාකාරීත්වයන් සංස්කාර ගැනීම හැම එකක්ම ඒ තැනැත්තාගේ යහපත පිණිස හොඳ පිණිස සුව පිණිස හේතු වෙනවා. උපමාව මොකක්ද? යම්සේ උක් බීජයක් උපුරුකක් උක් බීජයක් හෝ හැල් වී බීජයක් හෝ නිදි බීජයක් හෝ තෙත් පොළොක තැල කරාම ඒකට උරා ගන්න පෘථිවි රසයත් දිය තීරාවත් රසවත් ඵලයක්ම ලබා දෙනවා. අන්න ඒ වගේ පොටි කාණු හිතා ගන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටියත් සම්‍යක් දෘෂ්ටියත් අතර වෙනස. ඒ වගේම කෙනෙකුට ඇත්ත වශයෙන්ම තමන්ගේ දෘෂ්ටිය හරිද වැරදිද කියලා විමසලා බලන්න අවස්ථාවක් සලසන ආකාරයට වගේ මේ අපේ දැනට අපට දකින්න ලැබෙන ත්‍රිපිටකයේ පවා සූත්‍ර දේශනාවල මුලින්ම ආරම්භ වෙන්නේ ධර්මජාල කියලා සූත්‍රයේ සූත්‍ර දේශනා කියවන්න පටන් ගන්න බෞද්ධයෙකුට පළමුවෙන්න මුණ ගැහින්නේ මහා දීර්ඝ දේශනාවක් තියෙන ධර්මජාල කියලා. බඹ දැලක්. ඒ දේශනාව තුළ බුදු පියාණන් වහන්සේ ලෝකයේ ඇති වුණු සහ ඇති වෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටි හැම එකක්ම අඩංගු කරලා තියෙනවා. මෙන්න මේවා හොඳට බලා ගන්න පුළුවන් කෙනෙකුට එතකොට. හොඳට ප්‍රමිතියක් වගේ එක පෙන්වන්න කරන්න පුළුවන් මේ තමන්ගේ දෘෂ්ටියත් එක්ක සංසන්දන කරලා මේක හරිද වැරදිද කියලා. ඒ විදිහට හරියට අර සියුම්ම ජෙතු දැලකට හැම මාළුවන්ම අහුවෙන්නා වගේ ඒ බ්‍රහ්මජාලයේ කියලා කියන්නේ ඒකයි. ඒ දෘෂ්ටි ජාලය හැටියට බුදු පියාණන් මහසේ ලෝකයේ ඇති වෙන තාක් දෘෂ්ටියේ විදිහට සංග්‍රහ කළ දක්වලා තියෙනවා. ඒ වගේම දෙවිව දේශනාව දක්වෙත් තියෙන්නේ ඒ කාලේ හිටපු මිත්‍රා දෘෂ්ටික ශාස්ත්‍රවරුන්ගේ මත මෙන්න මේවයි කියලා පෙන්වන්න කරලා තියෙනවා. ඔය විදිහට මිත්‍යා දෘෂ්ටියේ භයානකත්වයේ නිසාම බුදු පියාණන් වහන්සේ ඒකෙන් පරික්ෂම් වෙනවා නිසා ඒවා ඒ විදිහට දක්වලා තිබෙනවා. ඉතින් ඒ අර කියාපු 62ක් දෘෂ්ටි පමණක් නොවේ බුදු පියාණන් වහන්සේ බොහොම අවස්ථාවල් වල බුද්ධ කාලයේ හිටිය ඒ සමකාලීන ශාස්ත්‍රවරු 6 දෙනාගේ දෘෂ්ටි විවේචනයට ලක් කරලා තියෙනවා. හේතු සාහිත්‍යව මොකද ඒවන් ආරක්ෂා විය යුතු නිසා. වැරදි දෘෂ්ටිය කියන එක කෙනෙක් පොළඹවන ස්වභාවයක් තියෙන ඇදගෙන යනවා. ඒක හරියට පෙන්ලා දුන්නේ නැත්නම් නොමග යන ඉඳ තිබෙනවා. ඉතින් ඒ ශාස්ත්‍රවරු 6 දෙනෙක් හිටියා කියලා කියනවා. අතීත ආචාර්යවරු පූර්ණ කස්සප මත්තලි ගෝසාල අජිත කේස කම්බලි කපුජ කච්චායන නිදන්තනාත පුත්ත සංජය දේරක්ෂි පුත්ත කියලා විදිහට ආචාර්යවරු 6 දෙනෙක් හිටියා. එයින් වැඩි දෙනෙක්ම 4 දෙනෙක් පමණ ඒ පූර්ණ කස්සප මත්තලි ගෝසාල ආදී වැඩි දෙනෙකුම අකිරියවාදී කියලා කියන කර්මවාදය ප්‍රතික්ෂේප කරන නිකන් ඉඳලා උත්සාහ නොකර සතරින් ගැලවෙන විදිහේ ඒ පින්පව් වාදී ගැන විශ්වාසයක් නැතිව දන් සින්නාදී අනවශ්‍යයි කියලා අන්න ඒ විදිහේ වැරදි දෘෂ්ටි රාශියක් ඉදිරිපත් කරපු ආචාර්ය විශාල ශ්‍රාවක පිරිසුත් හිටියා. ඉතින් ඒ අය පිළිබඳව බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල විවේචනාත්මක හේතු සහිතව තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ඒවා නිෂ්ප්‍රභා කළා. විශේෂයෙන්ම මක්කලි ගෝසාල කියන ආචාර්යවරයා නියතිවාදී කියලා කියන ඉවේ සිද්ධ වෙනවා මේ සංසාරයේ නූල් බෝලයක් පිළිහි කරාම ඒක ඉවර වෙනකන් ඔහේ පෙරල්ල යන්න වගේ මේ සංසාරීය සත්‍යය නුවණ නැති දෙගොල්ලම යම් කිසි කාලයක් ඉබේම දුවල යම් කිසි සංසාරී දුක් කෙලවර කරනවායි කියලා. කෙනෙකුට වීරිය දරන්න උත්සාහ කරන්න අවශ්‍යතාවක් නැති හැකියාවකුත් නැති මේක නියතයෙන්ම සිද්ධ වෙනවාදී මුක්තිය කියලා ඔය විදිහට දක්වන. ඒ වගේම අහේතු අප්‍රත්‍ය කියලා කියන හේතුවක් කාරණයක් නැතිව කෙනෙක් කිරිතිවීම හෝ පිරිසිදු වීම සිදුවෙනවායි පින්පව් කියලා දෙයක් නැති ඔය විදිහේ දෘෂ්ටිය බොහෝ ශාස්ත්‍රවලින් තුල තිබුණා. සිං බුදු පියාණන් වහන්සේ විශේෂයෙන්ම මක්කලි ගෝසාල කියන ඒ ශාස්ත්‍රවරයා පිළිබඳව කියනවා මට පෙනෙන්නේ නැති මේ බොහෝ දිනාට අවඩ පිණිස මේ තරම් අවඩ පිණිස උපන්න මිනිසියෙක් මට පෙනෙන්නේ නැති. හරියට අර කෙනෙක් මසු දන්මෝයක මත්සෙයින්ගේ විනාශය පිණිස දැලක් දානවා වගේ මිනිසෙගේ විනාශය පිණිස දැලක් දානවායි මේ මක්කලි ගෝසාල. ඉතින් අන්න ඒ විදිහේ දැල් ඒ කාලෙ විතරක් නෙවෙයි මේ කාලෙත් වැටෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඒ විදිහේ අකිරියවාද කියලා කියන ක්‍රියා සුද්ධලයාගේ ක්‍රියාශක්තිය ප්‍රතික්ෂේප කරන කර්මය විපාකය ගැන දෙහිමක් නැති මේවා ඉබේට සිද්ධ වෙන දේවල් නෙවෙයි නියතයෙන් සිද්ධ වෙන දේවල් ඔය විදිහේ වැරදි දෘෂ්ටි. ඒ වගේම ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ නිගණ්ඨනාත පුත්ත කියන ඒ ශාස්ත්‍රවරයාගේ දර්ශනයක් විවේචනයට ලක් කළා. ඒ ශාස්ත්‍රවරයාගේ තිබුණේ අර විදිහට කර්මය ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි හැම දෙයක්ම අතීත හේතු නිසා සිද්ධ වෙනවා අතීත කර්මය නිසා සිද්ධ වෙනවා කියලා. ඒකත් එක අන්තයක යාමක් අතිධාවනයක්. මොකද ඒ ශාස්ත්‍රවරයාගේ මතය තියුණේ මේ ඔක්කොම අතීත කර්ම නිසා කෙනෙකුට සැප දුක් ඇති වෙන්නේ. ඒක නිසා කරන්න තියෙන්නේ මෙච්චරයි. ශරීරයට වද දුක් දීලා තපස් රැකලා ඒ අතීත කර්ම ගෙවලා දාන්න ඕනේ. අලුතෙන් කර්ම රැස් නොකර ඉන්න ඕනේ. එහෙම රැස් නොකර ඉඳීමෙන් යම් දවසක කර්මය ගෙවිලා යනවා. ඒ විදිහේ මතයක් නිදන්තනාත පුත්ත කියන ශාස්ත්‍රවරයා තුළ තිබුණා. බුදු පියාණන් වහන්සේ ඒ ශ්‍රාවකෙන් හමු වෙලා ඒ අයගෙන් ඔය මේ විදිහ මතයක් තියෙනවාද කියලා අහලා නිෂ්ප්‍රභා කළ හැටි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මම මේගොල්ලන්ගෙන් අහනවා අය දැන් ඔයගොල්ලෝ මේ කයට වද දීලා දුක් ගෙවලා දාන්නයි උත්සාහ කරන්නේ. හොඳයි ඔයගොල්ලන්ට කියන්න පුළුවන්ද ඇත්ත වශයෙන්ම තමයි මෙන්න මේ විදිහේ පව්කම් කළා තියෙනවා කියලා. ඒවා පිළිබඳ අදහසක් තියෙනවද? නෑ, දන්නේ නෑ. කොච්චර පව් දැන් මේ කරන උත්සාහය තුලින් මේගේ ශරීරයට වද දීමෙන් ගෙවිලා ගියාද කියලා දන්නවද? ඒත් නෑ. තව කොච්චර ගෙවන්න තියෙනවද දන්නවද? ඒකත් දන්නේ නෑ. එහෙනම් නුඹලා කරන මේ උත්සාහය නිෂ්ඵලයි කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ අන්න අර අතීතයේ කර හේතුවන්ම අතීත කර්ම වලින්ම මේ හැම දෙයක්ම සිද්ධ වෙන කියන මතයත් ප්‍රතික්ෂේප කළා. ඉතින් ওই විදිහට විශේෂයෙන්ම කර්මය ඇති නැති දැන් බොහෝ දිනා තුල තියෙන මිත්‍යා දෘෂ්ටිය තමයි මෙලවක් පරලවක් නැති අප දුක් ආදී මේ හැම එකක්ම ඉබේ සිද්ධ වෙනවා. එහෙම නැත්නම් තවත් අවස්ථාවල දක්වන දෙවියෙක් ප්‍රඥේ නිසා මේවා සිද්ධ වෙනවා කියලා ඒ විදිහට අංගලත් බුදු පියාණන් වහන්සේ තවත් අවස්ථාවක දක්වනවා. ආගම දර්ශන තුනක් තියෙනවායි. ඒ දර්ශන තුන යම් කිසි නුවණැති පුද්ගලයෙක් ප්‍රශ්නෝත්තර වශයෙන් විමසලා බලනකොට අන්තිමට ගිහිල්ලා අකිරියවාද කියලා කියන ක්‍රියාශක්තිය නිෂ්ප්‍රභා වෙන ප්‍රතික්ෂේප වෙන දර්ශනයකට හැරෙනවා කියලා. ඒක බුදු පියාණන් වහන්සේ මේ විදිහට පෙන්වු කරන්නේ ඔන්න ඇතම් කෙනෙක් ඉන්නවා අය මේ සියල්ලම අතීත හේතු නිසා වෙනවා කියලා කියනවා. මම මේගොල්ලෝ ළඟට ගිහිල්ලා අහනවා අය එහෙමනම් ඔය කියන කාරණේ ඇත්ත නම් කෙනෙක් සතුන් මරන්නෙක් වෙන්නේ, හොරකම් කරන්නෙක් වෙන්නේ, පරදාර කර්මයේ දෙන්නෙක් වෙන්නේ, බොරු කියන්නේ, මේ විදිහේ දේවල් හැම එකක්ම කරන්නේ අතීත කර්මය නිසා නේද? එහෙම වෙන්න පුළුවන්ද? එතකොට ඒක පිළිගන්න සිද්ධ වෙනවා. නමුත් ඒක ගැත්තෙන් තොරයි. අතීත කර්ම නිසා මේක වෙනවා කිව්වොත් කාටවත් උත්සාහයට, වීරියට තැනක් නැහැ එහෙමනම්. එතකොට නිකම්ම ඔහේ ඒක සිද්ධ වෙන්න අරින්න ඕන. ඉතින් අන්තිමට ඒක අනුව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අර කියාපු නිගණ්ඨ මතය පවා අන්තිමට ගිහිලා අකිරිය වාදයටම වැටෙනවා කියලා. හේතුප්‍රත්‍යයක් නැතුව ඉබේටම මේක එහෙම් පිටින්ම මේ උත්සාහයක් මිනිසයාට ඡන්දයක් ව්‍යායාමයක් වීරියක් කියලා කියන මිනිසයා තුළ තියෙන ඒ විශේෂ ශක්තිය ප්‍රතික්ෂේප කරනවා මේ දර්ශනයෙන් පවා. ඒ වගේම සමහර වෙලාවට මම ඇතැම් අවස්ථාවල් වල දැන් ඔය බමුණන් අතර තිබුණානේ බ්‍රහ්මයා නැව්වා කියලා, බ්‍රහ්මයාය මේ හැම එකක්ම හේතුව කියලා ඒ අය ළඟටත් ගිහිලා මම අහනවා. ඔයගොල්ලෝ කියන හැටියට ඊශ්වර නිර්මාණ ඉස්මරයා නැව් නිසාය මෙන්න මේ කෙනෙකුට සැප දුක් ආදී හැම දෙයක්ම වෙන්නේ කියලා කියනවා. හැම එකක්ම දෙවියෙක් බඹෙක් නැව්ව නිසාය වෙනවා කියන මේ මතය ගත්තු අය ළඟට ගිහිල්ලා මං අහනවායි ඔය කියන හැටියට එහෙමනම් කෙනෙක් සතුන් මරන්නේ වෙන්නේ, හොරකම් කරන්නේ වෙන්නේ, පරිදාර කර්මය කරන්නේ වෙන්නේ, බොරු කියන්නේ වෙන්නේ, ඒ මස්යන් බොන කෙනෙක් වෙන්නේ, ඔක්කොම අර දෙවියන් නැවු නිසා. ඒක පිළිගන්නවද? ඒකට උත්තර නෑ ඒගොල්ලන්ට. ඒකිනුත් අර කෙනෙක් තුල තියෙන තමන්ගේ ජීවිතය යහමකට හරවන්න පුළුවන් චේතනා ශක්තිය, උත්සාහය, ඡන්දේක ප්‍රතික්ෂේප කරනවා. කෙනෙක් මේ වගේ ප්‍රතික්ෂේප වෙනා නම් ඒක තමයි ඔය මක්කලි ගෝතාලගෙන කිව්වාගේ හේතු ප්‍රත්‍ය නැතිව, කිසිම හේතුවක් නැතුව සත්‍යයෙන් පිසිදු වෙනවයි කිලිටි වෙනවයි කියන එක. ඒකෙන් පිටින්ම සම්පූර්ණයෙන්ම වැරදි දෘෂ්ටියක්. නමුත් ඒබඳු දෘෂ්ටිගත් ඒ ශාස්ත්‍රවලුන්ටත් විශාල අනුගාමික පිරිසක් බුද්ධ කාලයේ පවා සිටියා. ඒ අපිරියවාදී කියලා කියන අහේතුවක් ප්‍රත්‍යවාදී, නියතිවාදී ආදී වශයෙන් දක්වන චක්ෂාතුන් වහන්සේලා. ඉතින් ඒ වගේ අය දැනට උනත් ඉන්න බැරි කමක් නැහැ. නමුත් අපි කල්පනා කරන්න ඕන ඔන්නය බුදු පියාණන් වහන්සේ ඔය සූත්‍ර දේශනාවලින් මතු කරලා දීලා තියෙන අපට පරිස්සම් වෙන්න. තම තමන් යම් ධර්මයේ පිළිබඳ නිගමනයක් අරගෙන තියෙනවා නම් මේවත් එක සංසන්දනය කරලා බලන්න ඕන. කොයි තරම් දුරට බුද්ධ මතයට එකඟ වෙනවද? ධර්මානුකූලද කියලා. දැන් ඒකට අපි මෙතෙක් කිව්වේ මේ විදිහේ දේවල්. තවත් මේ විදිහේ නිදර්ශනයක් දක්වන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ තර්ක නැත්නම් බුදු පියාණන් වහන්සේගේ ඥාන ශක්තිය තුලින් ඔය අන්‍යාගම වැරදි මති මතාන්තර දුරු කළ අවස්ථාවක්. එක දවසක් අද බුදු පියාණන් වහන්සේ කෝලිය ජනපදයේ වාසය කරන දවසක හුන්න කියන ගවවෘතය, ගවවෘතය කියලා කියන්නේ ඒ කාලේ හිටිය ඇතැම් අය තිරිසනුන් හැටියට හැසිරෙනවා. මොකද අදහස දුෂ්කර ක්‍රියා. කයට වද දීමෙනුයි මේ දුග්ගවා ගන්න පුළුවන් වෙන්නේ, විමුක්තිය ලබන්න පුළුවන් වෙන්නේ, සුගතිය ලබන්න පුළුවන් වෙන්නේ, දෙවියෙක් බඹෙක් වෙන්න පුළුවන් වෙන්නේ කියලා ඒ විදිහේ වැරදි මතයක් තිබෙනවා. ඒකත් අර අතිධාවනයක්. එහෙම නැත්නම් අන්තයට යාමයක්, අන්තගාමී අදහසක්. ඒ විදිහට එතකොට මේ බුදු පියාණන් වහන්සේ හමු වෙන්න ආවා ගවවෘතය රකින්න කුන්න කියලා කෙනෙකුත්, බලුවෘතය කියන රකින්න සේනිය කියන. මේ දෙන්න ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට ගෞරව කළා. අර සේනිය බලුවතේ රකින්න සේනිය බල්ලෙක් වගේම වකුතු වෙලා ඉඳගත්තා. මෙන්නම ඉඳගෙන ඉවරලා ඊළඟට කුන්න කතා කරනවා. ස්වාමීනි මේ අඳුමලා දෙනවා. එහෙම සිරිතක් දැනටත් තියෙනවනේ. ආවහම අනිත් එක්කෙනයි අඳුමලා දෙන්නේ. මේ සේනිය කුකුරව පිට මේ බලුවතේ රකින්න මේ සේනිය ඒ අචේල කියලා කියනවා. අඳුමක් නැහැ. එතකොට මේ සේනිය දීර්ඝ කාලයක් මේ විදිහේ දුෂ්කර වෘතයක් රකින්නවා. මේ සේනිය මෙහි ගියාම කොහාට දෙන්නේ කියලා අහන බුදු පියාණන් වහන්සේ. ඉතින් බුදු පියාණන් වහන්සේ කියනවා "කුන්න, ඒ ප්‍රශ්නේ තිබියේවා, ඒක අහන්න එපා. ඒ ප්‍රශ්නේ අහන්න එපා." එතකොට මේ ආයිත් අහන දෙවෙනි වරටත් තුන්වෙනි වරටත් කුන්න. ඒක ඇරුව නිසා අහන්න එතකොට බුදු පියාණන් වහන්සේ කියනවා "ඔන්න එහෙනම් කුන්න, මම මේ උත්තර නොදෙන්න හිටියේ. මට වද ගන්න නිසා මම උත්තර දෙනවා. දැන් එහෙනම් කියන්නම්" කියලා. දැන් මේ සේනිය දීර්ඝ කාලයක් බලු වෘතයක් රැකලා, බලු ශීලයක් වඩලා, බලු ආකල්පයක් ඇති කරගෙන, බලු සිතක් දියුණු කරලා ඉන්න කෙනෙක්. ඒකෝට දීර්ඝ කාලයක් ඒක වැඩිු නිසා මරණට පස්සේ, මරණයෙන් පස්සේ ගිහිල්ලා බල්ලන් අතරම උත්පත්ති ලැබනවා. ඊළඟට එහෙම උත්පත් නොලැබුණොත් ඊළඟට වෙන දේත් කියනවා. මේ විදිහේ වෘතයක් රැකීමෙන් දෙවියෙක් බඹෙක් වෙනවා කියන ඒ අදහස යම් කෙනෙකු තුළ තිබෙනවා නම් ඒ කෙනාට මරණයෙන් පසු යන්න තියෙන්නේ දෙතැනක් විතරයි කියලා මා කියනවා. නිරය හරි තිරිසන් ලෝකය හරි තිරිසන් භවය උත්පත්ති හරි. එතකොට දැන් මේ තියෙන හැටියට හරි ගියොත්, මේ වෘතය හරි ගියොත් බල්ලෙක් වෙනවා, වැරදුනොත් නිරයට යනවා. ඒක කිව්වහම සේනිය හඳුළු කරන්න පටන් ගත්තා, ගන්න පටන් ගත්තා. එතකොට බුදු පියාණන් මහදේ ප්‍රකාශ කරන පුණ්‍යට කියනවා "ඔන්න ඕකනේ නම් පුණ්‍ය මම මේ උත්තර නොදී හිටියේ. මේ මට මේ වැඩ කරන නිසානේ මම උත්තර දුන්නේ." එතකොට අර සේනිය කියනවා "නෑ භාග්‍යතුන් වහන්සේ, මම මේ ඒක නිසා නෙමෙයි අඬන්නේ. මම මේ දීර්ඝ කාලයක්, මෙච්චර දීර්ඝ කාලයක් මේ වෘතේ රැක්ක නිසායි." ඊළඟට ඔන්න සේනිය කතා කරනවා, අඳුනලා දෙනවා අර පුණ්‍ය මේ භාග්‍යතුන් වහන්සේ මේ පුණ්‍ය බොහොම දීර්ඝ කාලයක් ගව වෘතේ රැකියා. මේ ගාවෙක් වගේම මේ බොහොමයි දුෂ්කරතිය. මෙයා ගිහිලා කොහෙද උපදින්නේ? එතෙන්දී බුදු පියාණන් වහන්සේ කියනවා "ඔය ප්‍රශ්නේ තීක්ෂ්ණව අහන්න එපා." නමුත් දෙයක්වත් නැහැ, ආයිත් අහනවා සේනිය තුන් සැරයක්. අහුවට පස්සේ ඔන්න මේ බුදු පියාණන් වහන්සේ කියන හොඳයි නම් අහගන්න මම කියන්නම්. දැන් දීර්ඝ කාලයක් ගව වෘතියක් රැකලා, ගව ශීලයක් පුරුදු කළා, ගව ආකල්පයක් දිනු කළා, ගව සිතක් ඇති කරගෙන තියෙන නිසා මරණයෙන් පස්සේ ගිහිලා ගවයින් අතරේ උත්පත්ති ලැබෙනවා. ඒක නොලැබුණොත් අර කියාවු හේතුව නිසා එක්ක නිරයට යන වැරදි දෘෂ්ටිය නිසා එක්ක නිරයට එක්කත් ඕක කිව්වහම මම කුණ්ණාඩන්න පටන් ගත්තා. එතකොට බුදු පියාණන් වහන්සේ සේනියට කියනවා "ඔන්නෝකනේ මම නොකියන්නේ හිටියේ. දැන් ඉතින් කිව්ව නිසා නේ අඬන්නේ." එතකොට බුදුන් කියනවා "නෑ, ඒක භාග්‍යතුන් වහන්සේ කිව්ව නිසා නෙවෙයි. මම මෙච්චර කාලයක් මේක මේ දැක්ක නිසා භාග්‍යතුන් වහන්සේ දැන් අපට මෙන්න මේ අපි මේ වැරදිගත්තු වැරදි වෘතය අතහරින ආකාරයට අපේ ධර්ම දේශනා කරන්න කියලා ආරාධනා කළා." බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේ කර්මයේ පිළිබඳ යම්කිසි විශේෂ දේශනාවක් පවත්වලා අවදාලා යම් කරෝති තේන උප්පද්දිත යමක් කරයි දේකන් උප්පත්ති ලැබෙන උපන්න කෙනාට ඒකට අදාළව ඒ මේකුත් කර්ම විපාක ලැබෙන වෙනවා කියලා ওই දෙට හේය කියලා අන්තිමට සිද්ධාන්තයේ වශයෙන් පින්න කරන කම්ම දායාදා සත්ත්වින්ගේ දායාදේ කර්ම කියලා වන්න ඒ විදිහට ප්‍රකාශ කරාම අන්තිමට පුන්න උපාසකවරයෙක් වුණා තෙරුතුණු වන් සරණ ගිහිල්ලා අර බළු ගෘතය දැක්ක සේනිය සාතනිය කැවිදීලා අන්තිමට රහත් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට බුදු පියාණන් වහන්සේගේ පුද්ගලෙන් හික්ම වීමේ ක්‍රමය අනුව එයා මිත්‍යා දෘෂ්ටි වලින් ඉවත් කරලා සම්මා දෘෂ්ටි පිටවුව අවස්ථාවල අනන්තයි. සූත්‍ර දේශනාවල තව කොටිකු තුනක් දිවල්සින් තිබෙනවා. ඒකට මේ වාසියෙන් අපට හිතා ගන්න පුළුවන් අපි හැමතිස්සෙම අපගේ මේ දෘෂ්ටිය ගැන කල්පනාකාරී වෙන්න ඕන. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා මිත්‍යා දෘෂ්ටිය කොයිතරම් හොඳින් දැක්කත් මිත්‍යා දෘෂ්ටිය ඇතිව මිත්‍යා සංකල්ප ඇතිව වැරදි අදහස් ඇතිව ඒකට ගැළපෙන වචන යම් කිසි ආගම් දර්ශනයක් අංග සම්පූර්ණව ඒක දැක්කත් අන්තිමේ ප්‍රතිඵලය නිෂ්ඵලයි. එහෙම පිටින්ම නිෂ්ඵලයි ඒක. ඒක උපමා කළ තියෙන ඒත් උපමා හතරක් බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා. යම් කිසි කෙනෙක් ඔරුවක වැලි ගමලා වතුරෙන් පොඟවලා ඕකෙන් තෙල් ගන්න උත්සාහ කරනවා වගේ කොටිම කියතොත් වැලි මිරිකා තෙල් ගන්න උත්සාහයක් වගේ ඒ උපමාව දක්වලා තියෙනවා. තව එකක් දක්වලා තියෙනවා එළ දෙනකගේ අඟෙන් ඇදලා කිරි ඔද්දවින්න හදින උත්සාහයක් වගේ නිෂ්ඵල උත්සාහයක් මිත්‍යා දෘෂ්ටිකින් යොදන්න. ඔය විදිහට අනෙකුත් උපමා වලින් පෙන්වන්න කළා කියනවා. එහෙම නැත්නම් තෙත් දී දෙකක් ගැටලා ගින්නක් උඩව ගන්න උත්සාහ කරනවා වගේ ඔය විදිහ උපමා වලින් අර නිෂ්ඵල බව මේ දෘෂ්ටි වල නිෂ්ඵල බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා දාලා ඊළඟට තවත් ඒ වගේම දැන් මෙතන ඊළඟට අපිට කල්පනා කරනවා දැන් මෙතෙක් අපි කිව්වේ මිත්‍යා දෘෂ්ටිය ගැන. දැන් අපි සම්‍යක් දෘෂ්ටිය ගැන කතා කරමු. මේ සම්‍යක් දෘෂ්ටිය කියන එක ධර්මයේ කීප ආකාරයක විග්‍රහ කියලා ඇවිල්ලා තියෙනවා ඒ තැන්වලින්. ඒ දෘෂ්ටි කෝණය ඒ මාතෘකාවට අනුව. එක අවස්ථාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම සංඝයා වහන්සේලාගෙන් අහනවා මේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියනවා මොකක්ද මේ සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ කියලා. අර ගුරුවරේ බෝලේගුණ අහනවා වගේ අහනවා. එතකොට අර සංඝයා වහන්සේලා කියනවා අපිත් මේ බොහොම ඈත ඉඳලා ඉන්නේ සාරිපුත්‍ර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේකින් මේ ධර්මය අහන්නයි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මේකට පිළිතුර වැටහිවා කියලා. එන්න එතකොට ඒ ආරාධනාවන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දීර්ඝ දේශනාවක් කරනවා සම්‍යක් දෘෂ්ටියේ අංශයෙන් හඳුන්වලා දෙමින්. ඒ පළමුවෙන්ම දක්වන හැඳින්වීම සරල හැඳින්වීමක්. ඒකේ දිනදා ජීවිතය අපි කාටත් දෙනවා නිසා අපි මේ අවස්ථාවේ පළමුවෙන් ඉදිරිපත් කරමු. යම් මාර්ය ශ්‍රාවකේ අකුසලයක් දන්නවා නම් අකුසල් මුලක් දන්නවා නම් කුසලයක් දන්නවා නම් කුසල් මුලක් දන්නවා නම් අන්න ඒ එපමණකිනුත් කෙනෙක් සම්‍යක් දෘෂ්ටි ඇති කෙනෙක් වෙනවා. ඊළඟට කියනවා මොකද්ද ඊළඟට දේශනා කරනවා මොකද්ද අකුසලය. අකුසලය කියන්නේ පානාතිපාත අදින්නාදාන කාම මිත්‍යාචාර එකයින් කියන අකුසල. මුසාවාද පිසුනාවාද පරුසවාද සම්පප්පලාප වචනෙන් කියන අකුසල. ඒවා කවුරුත් දන්නවා අර්ථයට යන්න ඕනේ නැහැ. ඊළඟට වචන තුනක් ඊළඟට කියනවා අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදීති. හිතින් කියන වැඩි විදිහට දක්වන්නේ අභිජ්ජා කියලා කියන්නේ විෂම ලෝභය. අවිද්‍යාව කියලා කියන්නේ ඒ විදිහට ශබ්ද වුණාට මොකද අවිද්‍යාව කියන්නේ නොදැන්න. ඒක නෙවෙයි මෙතන කියන්නේ අභිජ්ජා. අභිජ්ජා කියලා කියන්නේ විෂම ලෝභය. කෙනෙකුගේ වස්තුවක් දැකලා අනින් මේක මට ඇතනම් කියලා එහෙම හිතන විෂම ලෝභය. ලෝභය කොහොමත් නරකයි විෂම ලෝභය ඊටත් වඩා නරකයි. මේක කෙනෙක් හිත තුලින් ඇති කරගන්න වැරදි ආකල්පයක්. ඒ අභිජ්ජා යන්න ව්‍යාපාද කියන්නේ ද්වේෂය. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටියම ඒක අනම හිතෙන් කරන අකුසලයක් හැටියට දක්වනවා. එතකොට මෙතන කයින් වචනෙන් හිතෙන් මේවයි අකුසල්. ඊළඟට මේවයි අකුසල් වල මුල් මොනවද කියන එක ඊළඟට මෙන්න කරනවා. ලෝභයයි ද්වේෂයයි මෝහයයි මේ අකුසල් මුල්. මොන එතකොට ඒක තේරුම් ගත්තනම් ඔන්න ඒක පැත්තක්. ඊළඟට කුසල් මොනවද කියලා දක්වනවා. කුසල් කියලා කියන්නේ පාණාති ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානයෙන් වැළකීම, කාමමිච්ඡාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම ආදී වශයෙන් වේරමණී කියලා කියන වෙන්වීම. ඒකට වෙන්වීමයි එතන කුසල හැටියට කියන්නේ. අකුසලය පහසු හැටියට ලෝකියා කවුරුත් කරන වැරද්ද කිරීමයි. කුසලය එයින් වැළකී සිටීමයි. මේක ඇතම් කෙනෙකුට මේක ගැටලුවකුත් වෙන්න පුළුවන්. මොකද බොහෝ දෙනා මේ කාලේ විවාහය ඇදියට කුසල් කියන එකත් පින් කියන එකත් පොදුවේ පාවිච්චි කරනවා සමාන අර්ථ හැටියට තරම දුරට ඒක හරි නමුත් යම් යම් හේතුන් නිසා ඒකේ අඩුපාඩුකමක් තියෙනවා. කුසල් ගැන කිව්වා වගේම ඊළඟ කුසල් මුල් හඳුනා ගන්නත් ඒකත් දක්වනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මොනවද කුසල් මුල්? අලෝභ, අදෝස, අමෝහ. අලෝභ කියන්නේ ලෝභයෙන් වෙන්වීම. සම්පූර්ණයෙන්ම ලෝභය නැති වුණා නෙවෙයි. ලෝභයෙන් වෙන්වෙන තත්ත්වයට හිතපත් කරගත්තා. තාවකාලික හෝ එපමණකට කුසලයක් ඒක දක්ෂකම. ලෝභයටයි ලෝකේ ඇදී යන්නේ. ලෝභයටයි මූණ දාලා ඉන්නේ. ලෝභයට පිටුපසහරවල යමක් වැඩක් කරනවා නම් දාන ආදී පින්කමක් කරනවා නම් ඒක ඒ චිත්ත ශක්තිය කුසල. ඒක දක්ෂකම. ඊළඟට අදෝස දේශය තරහලන එකයි සාමාන්‍ය පිළිත. නමුත් ඒක වලක්ව ගන්න පුළුවන් නම් ව්‍යාපාදේ ඉවත් කරගන්න පුළුවන් නම් ඒක දක්ෂකම. අදෝස අමෝහ ඒ වගේම මිත්‍යා දෘෂ්ටි නැඹුරු වෙන එකයි අපි කලින් කිව්වා වගේ පහසු ඇදිලා යනවා. අර කියපු මිත්‍යා දෘෂ්ටි කැල්ලට ඇදිලා යන එක පහසුයි. ඒක අමාරුවෙන් හරි නවත්ත ගැනීම. ඒක අමෝහ මොන මුලාවෙන් ඉවත් වීම. එතකොට අපි අර කලින් කිව්වා වගේ ඇතම් කෙනෙකුට මේක ගැටලුවක් නිසා වැඩිම විස්තර නැතත් පිටින් කියන්න තියෙන්නේ. අර කුසල් තීන් පව් කුසල් ලකුසල් කියන වචන අපි දැන් බොහෝ දුරට සමානාර්ථමත් හැටියට පාවිච්චි කරනවා. නමුත් ඇතැම් තැන්වල මේ කුසල් කියන වචනය අපිට කිට්ටු කරන්න වෙනවා. මේ සිත පිළිබඳව අර දක්ෂතාව කියන අදහස මේක කියන මූලිකව. තීන් පව් කියලා කියනකොට ඒකේ ප්‍රතිඵලයයි බොහෝ දුරට අපිට විපාක හැටියට සැප විපාක දුක් විපාක කියන එකයි බොහෝ විට සිතට එන්නේ. කුසල් කියන එක තියෙන ඊට වඩා ඈත ගැඹුරු අදහසක් දක්ෂතාව කියට හැඟෙන. මම කොයිතරම්ද කියලා දැන් මෙතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කුසල් මුල් අකුසල් මුල් කියලා කියනවා මිසක් කවදාවත් ව්‍යවහාරයේ නැහැ පින් මුල් පව් මුල් කියලා. කිසිම කෙනෙකුට මේ පොතපතේ දක්වන්න බෑ පින් මුල් පව් මුල් කියලා ව්‍යවහාරයක්. කුසල් මුල් අකුසල් මුල් කියලා නම් කියනවා. ඔන්න ඔය ඕක තුලින් යමක් හිතා ගන්න පුළුවන්. එතකොට කුසලයේ කියන එක අර යම්ුරු වර්ථයක් ඇවිදියා. අපි චිත්ත ශක්තිය සංසාරයේ වැඩි පැත්තට දුවන ශිෂ්‍ය ශක්තිය හරවලා ගැනීම. ඒකම තමයි අපි අර මෙතන කියන්නේ වේරමණී කියන වචනේ ටිකක් සීල සමාදානයේදී ටිකක් ශක්තිමත්ව තියන්න කියලා. වේරමණී වෙන්වීම විරති ඒකමහා සමාරු. ඉතින් ඔන්න ඒ විදිහට කුසල් අකුසල් විග්‍රහය තරණ අන්දමින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පතන්ගෙන ඒ විදිහට විග්‍රහ කරන පතන්ගෙන කොනම අවසාන හරියට දක්වනවා ජනුරු මට්ටමින් මේ සම්‍යක් දෘෂ්ටි කියන්නේ මොකද්ද කියලා. ඇත්ත වශයෙන්ම මේ බුද්ධ ශාසනයේ පරමාර්ථය හැටියට සලකන්නේ මේ අපි කවුරුද දන්නවා මේ භයානක සංසාරයෙන් මිදීම. ඒක දේසි පාසු වැඩක් නෙවෙයි. බුදු කෙනෙකුම පමණක්ම ලෝකයාට මතු කළ දෙන සම්‍යක් දෘෂ්ටිය තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳ මේ ධර්මතාව. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා කියන මේ මුළු මහත් පංච උපාදානස්කන්ධයම අපි මේ මම මේ මාගේ කියලා කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන පංචස්කන්ධයම සංකල දුක. අනිත් ඔය අපි සාමාන්‍යයෙන් ඒ ටික අතෑරලා බොහෝ කියන්නේ ඉපදීම දුකක්, දිවීම දුකක්, ලැබීම දුකක් ඔය ටික විතරක් කියලා නවත්තන්න අපි කල්පනා කරනවා. නමුත් බුදු පියාණන් වහන්සේ එතෙන් ඉවර කරන්නේ නැහැ. සැකෙමින් කිව්වොත්, කෙටියෙන් කිව්වොත්, අර විදිහට පටන් ගෙන අවසානය කියන කෙටියෙන් කිව්වොත් ඔක්කොම මුළු මහත් පංච උපාදානස්කන්ධයම දුකක්. ඒකට මේක සාමාන්‍යයෙන් අඩාලවයි කෙනෙකුට වැටහෙන්නේ. ඒ අඩාලව වැටහෙන නිසා තමයි දුක්ඛ සත්‍ය පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ පරිඤ්ඤයෙන්. ඒක සම්පූර්ණයෙන් තේරුම් ගන්න. අඩාල තේරුමක් සාමාන්‍ය බුද්ධයා තුළ තියෙන්නේ දුක පිළිබඳව. නමුත් බුදු පියාණන් වහන්සේ කියනවා ඒක පරිඤ්ඤයෙන් කියන්නේ පිරිසිඳ දැනගන්න සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නවා. ඒ තේරුම් ගන්නකොට ඔක්කොම පංචස්කන්ධයම අහුවෙලා ඉවරයි. ඉතින් ඒ දුක්ඛ සත්‍ය යට මේක යට තියෙන මේකේ හේතුව හැටියට දුක්ඛ සමුදය කියලා කියන්නේ හේතුව. දුකට හේතුව තණ්හාව බුදු පියාණන් වහන්සේ දැක්ක ඕනම දෙයක අර දුකට යටින් තියෙන තණ්හාව. ඊළඟට ඒ තණ්හාව නැති කිරීමම නැති කිරීමෙන් ලැබෙන නිවීමම ඒ පිපාසයේ සංසිඳීමම තමයි නිවන හැටියට දක්වන්නේ මේ ජීවිතයේදීම ලබාගත හැකි සැනසීම. ඊළඟට ඒකට මාර්ගය හැටියට දක්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මම කවුරුත් අහලා තියෙනවා අද අපි පටන් ගත්තු දැකුම හරි දැකුමෙන් පටන් ගන්න. හරි දැකුම කියලා කියන්නේ දැන් ජීවිතය පිළිබඳ හැම කෙනාටම දර්ශනයක් තියෙනවා. ජීවන දර්ශනයක් කියලා තියෙනවා. මත්යන් බොන කෙනාගේ දර්ශනය ඒවා පිළිබඳව. මතුන් මරන්නේ ගුලි ධර්මාලුවන් පිළිබඳව. යම් යම් මේ අයගේ ජීවන දර්ශනයක් තියෙනවා. ඉතින් ඒවයි හරි වැරදි තමන් අර කියාපු ධර්මානුකූල තේරුම් ගන්න ඕන. දැන් මෙතන හරි දැක්ම ධර්මානුකූල හරි දැක්ම කියනකොට අර දෙපැත්තම අල්ල ගන්න පුළුවන්. කලින් කියාපු දැන් කොටින් කියනවා සම්මස්සකත සම්මදා සම්මාදිට්ඨි කියලා කියනවා. සම්මස්සකතා කියලා කියන්නේ කර්මය තමාගේ බව. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන සංසාරගත සත්‍යය අර කියාපු මේ පංච උපාදානස්කන්ධේ මමත් වෙන්න අරගෙන යම් ක්‍රියාවක් කරනවා නම් ඒ ක්‍රියාවේ අනිවාර්යයෙන්ම විපාක තිබෙනවා. ඒ විපාකයෙන් මිදෙන්න බෑ. සමහර පඬිත මේ විද්වතුන් කියනවා ධර්මය අනාත්ම නම් කොහොමද මේ විපාකයක් ගැන කතා කරන්නේ. නමුත් ඒක නෙමෙයි සත්‍යය. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙතන තියෙන සිත පිළිබඳ ගැඹුරු ඇත්ත වශයෙන් කියනවා පටිච්ච සමුප්පාද කියලා කියන ධර්මතාවය ඒ යටින් තියෙන්නේ. මෙතන අවිද්‍යාව නිසා ඇතිවෙන සංස්කාර ගොඩක් අවිද්‍යාව අර පංච උපාදානස්කන්ධේ මමත්වයෙන් අරගෙන යම් ක්‍රියාකාරීත්වයකට බෙලමෙනවා නම් ඒ ක්‍රියාකාරීත්වයේ විපාක අනිවාර්යෙන් නොමිඳින්න සිද්ධ වෙනවා සැප හෝ දුක්ක. ඒකටයි අපි මේ කර්මයක් විපාකයක් කියලා කියන්නේ. ඒ ටික බුදු පියාණන් වහන්සේ දක්වනවා. අර දසවස්තුක සම්මාදිට්ඨිය හැටියට දක්වන නාස්තික දෘෂ්ටි එහෙම නැත්නම් අර මත්තලි ගෝසාලා ආදී නැtei නැtei කියන ඒවට බුදු පියාණන් වහන්සේ ඇtei ඇtei කියනවා. මෙලොවක් ඇත පරලොවක් ඇත මවෙක් ඇත පියෙක් ඇත ගෝසල්ලා ගෝසල්වල විපාක ඇත මේ ලෝකයේ ගැන හරි අවබෝධයක් ඇති සම්මන බ්‍රාහ්මණයින් නැත. ඔය විදිහට මෞපියන්ට සැලකීමේ විපාක ඇත. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ එහෙම දක්වන්නේ මොකද? ඒ ස්ථාවරය උඩ ඉඳලා කෙනෙකුට පුළුවන් සුගති ගාමී වෙන්න. අනිත්‍යාවරය ගත්තොත් දුගතියට යනවා. අන්න ඒකයි එතන තියෙන්නේ. සංකේත සංසාරේ. අන්න ජඹුරු සංසාරේ මිදීමට උපකාර වෙන්නේ අර චතුරාර්ය සත්‍ය පිළිබඳ ඒකට කියන මාර්ග සම්මාදිට්ඨිය කියලා. ඒක ජඹුරින් අර මේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව මේක දුකක් කිය මේකට හේතුව තණ්හාවයි. කියන්නේ ඒ තණ්හාව සංසිඳීමම සත්‍යය කියලා කියනවා. ඒ විඳින්නේ ලබන්න ඕනේ ඇත්ත වශයෙන්ම සෝවාන් සත්‍යයේදී ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ ජඹුට. ඊළඟට ඒකට උපකාර වන මාර්ගය ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඒකයි දැන් බොහෝ දෙනා කවුරුත් අහලා තියෙනවා. කායත දුක් දීම කාම සුඛලිකාණ යෝගය කියලා කියන පංචකාම සම්පත්තියේ කාන්තයක්. ශරීරයට වද දීම තව අන්තයක්. මේ දෙකට මැදි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා කියලා ඔය දෙක කවුරුත් අහලා තියෙනවා. ඒකම තමයි මෙතන කියන්නේ. ඒ අර කියාපු දෘෂ්ටි හැම එකක්ම ඉක්මවලා මැදින් යන විදිය මහ පුදුම දර්ශනයක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන්නේ. ඒ සම්මාදිට්ඨියට අර කියාපු දෙපැත්තමයි තියෙන්නේ. උච්ඡේද අංකයට යන්නේත් නැහැ. මෙතනින් කෙලවර වෙනවා. ඒක නිසා රතුන් මැරීම හොරකම් කිරීම ඒ වායි විපාකයක් නැත කියලා ඒ අංකයට යන්නේත් නැහැ. සංසාරේ මෙන්න මේ යම් වගකීමක් ගත්තනම් ඒ කුසල අකුසල කිරීමේදී ඒ වගකීමට අනුව විපාකයකුත් තියෙනවා කියන එක පිළිගන්න වෙනවා. අනිත් පැත්තට කියනවා ඊළඟට ඇත්ත වශයෙන්ම මෙතන තිබෙන්නේ හේතුප්‍රත්‍ය සමූහයක් විතරයි. ඒක තේරුම් ගන්නවා ප්‍රඥාවෙන් දුටු අවස්ථාවේ විමුක්තිය එන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳ. ඒකට කියන්නේ මාර්ග සම්මාදිට්ඨිය කියලා. ඔය දෙක පටලවාගත්තු අයයි ඔන්න සමහර විට මේ ධර්මයේ පිළිබඳ විකෘත අදහස් ඉදිරිපත් කරන්නේ. ඉතින් ওই දෙපැත්තෙන්ම සම්පූර්ණ සම්මාදිට්ඨිය යම් කෙනෙක් තුළ ඇති වුණා නම් ඒකට අනුව හිතුම් පැතුම් වෙනවා. ඒක තමයි අපි අර හරි දැකුම්, හරි සිතුම් පැතුම්, හරි කියුම්, හරි කැරුම්, හරි දිවි පැවතුම්, හරි වේදරුම් හරි දෙහි කරුම් හරි එකඟ කරුම් කියලා සිංහල ගල තියෙන්නේ ඔන්න ඔය පාලි වචන tikai සම්මාදිටි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මාදී සම්මා වායම් සම්මා සති සම්මා සමාධි කියන tikai ඒක කොයිතරම් ප්‍රමාණ කුලද කියලා මේ පින්නතුනේ හිතලා බලනකොට පේනවා කෙනෙකුගේ සම්පූර්ණයෙන්ම ජීවිතය මෙම් පිටීම පරිවර්තනය වෙනවා මෙන්න මේ ඒකෝට දෘෂ්ටිය යෙවි යකින් කියන දෘෂ්ටිය වැරදුනොත් අර කියාපු මිච්ඡා සමාධියෙන් කියලා කරගෙන වැරදි සමාධිය හරිද සම්මා සමාධියත් ලැබලා ඒක තුලින් තමයි විමුක්තිය ලබා ගන්න පුළුවන් මේ. මොන විදිහටද සම්මාදිච්ඡ ගැන බුදු පියාණන් වහන්සේ මෙතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් දුන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සම්මාදිච්ඡයයි. දැන් එතකොට ටිකෙන් ටික අපි යනවා නම් අර නිවන් පැත්තේ නැඹුරුව. දැන් මේක තේරුම් ගන්න ඕනේ. එතකොට බුදු පියාණන් වහන්සේ මේගේ සම්මාදිච්ඡය ප්‍රාථමික වශයෙන් බලනවා නම් මේ සංසාරගත සත්වයාට මේ ජීවිතයේම දුක් කෙලවර කරගන්න බැරි සත්වයාට දුගති මාර්ගයෙන් වෙන් වෙලා සුගතියට යාමට අන්නර කියාපු දසවස්තුක සම්මස්සකත සම්මාදිට්ඨිය උපකාර වෙනවා. ඒක හඳුන්වන්නේ ධර්මයේ සාතවා පුඤ්ඤභාගියා උපදිවේ පක්කා කියලා. ඒක අවස්ථාවක බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ සම්මාදිට්ඨිය දෙවැදෑරුම්. එකපක්ෂයක් තිබෙනවා ඒ ලෞකික පැත්තෙන් බලනවා නම් මේ විදිහට. සාතවා පුඤ්ඤභාගියා උපදිවේ පක්කා. ඒක ආශිර්වාද සහිතයි. ආශ්‍රය කියලා කියන්නේ කාම ආශ්‍රය, භව ආශ්‍රය, අවිද්‍යා ආශ්‍රය කියලා කියන මේ තින්න තුන අහලත් ඇති. අපි මේ ඇති කරගත්තු සංසාරික පුරුදු. කාමයන්ට ඇදිලා යන, භවයට ඇදිලා යන, දෘෂ්ටි වලට ඇදිලා යන ওই විදිහට යම් කිසි ප්‍රවාහයන් වලට අහු වෙලයි සත්‍යය යන්නේ. ඉතින් ඒක පිළිගන්නවා මේක මේ කියන සම්මාදිටිය ආශ්‍රය සහිතයි. නමුත් පුඤ්ඤ භාගිය. පුඤ්ඤ භාගිය කියලා පිටින් පැත්තට නැඹුරුයි. අර කියාපු මක්කලි ගෝසාලලගේ දෘෂ්ටිය අපුඤ්ඤ භාගයෙන් නැත්නම් පාපපත්තේටයි ඒක යන්නේ. ඒක දුගතියටයි යදගෙන යන්නේ. නමුත් මේකෙන් කෙනෙකුට පුළුවන් සුගතිය පොඩි විවරයක් ලබා ගන්න මේ භයානක සංසාරේ අපායට නොවැටි. මනුෂ්‍යාත්ම භාවයක්, දිව්‍යාත්ම භාවයක්, ධර්මාත්ම භාවයක්වත් ලැබුවොත් යන්තම් හරි සැනසීමක් තියෙනවා. ඒකෙන් සම්පූර්ණ වෙනව නේද? නමුත් දුගතියට, പ്രേත ලෝකවලට, නිරයට ගියොත් ආයි කල්ප ගානකට නැගිටින්න බෑ. අන්න ඒකයි බුදු පියාණන් සෙතනමත් මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. පුර සාංසාරික සත්‍යයක් අන්න අර කියාවු සම්මස්සගත සම්මාදිට්ඨිය අනුව ඒ ස්ථාවරේ මත පිහිටලා පින්ධාම් කරන්න තහනමක් නැහැ. ඒක එතනින් කෙරවර වෙනව නෙවෙයි. ඒක තුලින් අර මේ භවයේ සුගති tattwa ලබලා නිවන් දකින්න පුළුවන් යම් කිසි ඒකට උපකාර වෙන ඒකට තමයි කියන්නේ උපදිවේපත්තා. දැන් මෙතන කියුණා සාසලා පුඤ්ඤභාගියා උපදිවේපත්තා. උපති කියන එකත් තේරුම් කරන්න වෙනවා. උපති කියලා කියන්නේ අන්න අර කෙනෙක් උත්පත්තියක් ලැබුවාම ඒකට පරිවාර වශයෙන් උපකාර වෙන භෞෝග සම්පත් ආදී දේවල් තිබෙනවා. ඒවා ජීවිතයක් පවත්වා ගන්න උපකාර වෙන දේවල්. ඒව නැති වෙනකොට තමයි හිඟා කමි දුකසේ ඒ බඩගින්නට රැක ගැනීම සඳහා මුළු ජීවිතය ගත කරන අය ඉන්නේ. ඔය ඇයට ආගමික ආධ්‍යාත්මික දියුණුවක් ගැන හිතන්නවත් ඉඩක් නැහැ. අපි බණ කිව්වට වදින්නෙත් නැහැ. අන්න අර උපදිවේපත්තා කියලා කියන්නේ අර උපදි සම්පත් නදා කර දෙනවා. මොන ඔය දැන් බොහෝ දිනාට වෙන්නේ මේ දෙක පටලවා ගැනීමයි. එතකොට අන්න අර බුදු පියාණන් වහන්සේ සම්මාදිකයේ දෙවදාරුම් කිව්වේ මොකද? එක සම්මාදිකයක් කියනවා අර කියාපු දස වස්තුක සම්මාසකතා සම්මාදිකය. ඒකේ ඒකෙන් කියන්නේ මොකද්ද? ඒක සාසවා පුඤ්ඤභාගියා උපදිවේපත්තා. ආශිර්වාදයිත බව පිළිගන්නවා. නමුත් ඒක පින් වැත්තේටයි නැඹුරු. ඒක උපදි සම්පත් ගැන සිදෙනවා. සංසාරයේ යහපත් ජීවිත ලබා දෙනවා. ඊළඟට ගැඹුරු මට්ටමේ සතරින් මිදීම ගැන කියනකොට දෙවෙනි වර්ගයේ සසමාදිත්‍ය හඳුන්වන්නේ මෙහෙමයි. අතිබිකවේ සම්මාදිත්‍ය, අරියා, අනාසවා, ලෝකුත්තරා, මග්ගංග. ආර්ය වූ, අනාශව වූ, ලෝකෝත්තර වූ මාර්ගාංග හැටියට සැලකන සම්මා දෘෂ්ටියක් කියනවා. ඒක තමයි චතුරාර්ය සත්‍ය. ඒකෙදී ආත්ම කතාවක් නැහැ, මමේ මාගේ කතාවක් නැහැ, තනිකර දුක් ගොඩක් විතරයි. ඇතැම් කෙනෙක් තර්ක මාධ්‍යයට ගැස්සාම චතුරාර්ය සත්‍යයේ ඉන්නේ. නමුත් එදිනදා ජීවිතයේ අන්නේ අර පහළ මට්ටමේ. අන්න ඒක පරිණාම ගැනීම මේ බොහෝ දෙනෙක් මේ පින්පව් වාදී පව ප්‍රතික්ෂේප කරන්නේ. ඒවට කියන්නේ අතිපන්දිතකම් කිය, අතිධාවණේව. ඒකෝ මේ බුදු පියාණන් වහන්සේ පැහැදිලිව පෙන්නන මෙතනත් කියන්නේ මැදුම් මඟ. අර අපි බොහෝ අවස්ථාවල පින්නතුන්ට එහෙම මතක් කරා. අර සැඳ පහරක් කින් එතර වෙන කෙනෙක්. ගංගලන්නේත් නැතිව නවතින්නේත් නැතිව මධ්‍යස්ථ මට්ටම කිනු එකකින් එතර වෙන්න ඕනේ. අන්න ඒ වගේ දෙයක් මේ සංසාරේ. කාමෝග, භවෝග, දිඨෝග මේ සැඳවතුර ගලාගෙන යනවා. මේකෙන් එතර වෙන්න හදන කෙනා හරියට මෙතන ඉඳලා එහා පැත්තට පනිනා වගේ එහෙම යන්න බලාපොරොත්තුනාට යන්න බෑ. ඒ රැඳෙට කම්ම පිඩ දීගෙන සීරුවෙන් එහා පැත්තට යන්න ඕනේ. දඟලන්නේත් නැතුව නවතින්නේත් නැතුව. අන්නේ දර්ශනයට අනුව බුදු පියාණන් වහන්සේ දක්වනවා ලෝකයේ ජීවත් වෙන සත්‍යය අර පින්ධම් ඒවා තුලින් යම් කිසි විවරයක් ලබා ගන්න යටත් පිළිසෙන් සමන්ත මනුෂ්‍යාත්ම භාවය ලබා දුන්නේ යම් කිසි කුසල කර්මයක් තිබෙනවා නම් පුණ්‍ය පිනක් තියෙනවා නම් ඒක අපට නොදෙනී දෙවි යන බව අපි සිහිපත් කරන්න ඕන. අපි මේ මාසයකට වරක් පඩි දවසේ උපයා ගන්න ධනය ගෙවිල යන එකට නම් අපි මේ හදාගෙන තියෙන ආයවැලේ කරනවලින් ඒවා පේනවා. නමුත් අපට මේ මනුෂ්‍යාත්ම භාවය ලබා දුන්න මේ සැනසීම ලබා දුන්න පින ගෙවිල යනවා අපට පේන්නේ නැහැ. සාබාසිඤ්ඤා කරනවා අපි නටලා දී කියලා. ඒ අතරේ දන්නේම නැතුව පින් ඉවරුනේ හැටිය. අහතේ හිටියොත් ඒ අතිසුභෝගී වාහනයත් එක්ක එහෙම පහළට වැටි. නැවත ගියොත් මූදු පත්ලේ. කර්මයේ ඉවරණත් එක්කම කුසල කර්ම ඉවරණත් එක්කම අකුසලෙ මතු වෙන පාපය ඈත අතීතයේ කරපු පාප කර්මයක් මතු වෙලා විපාක දෙනවා. ඔමේ භයානක තත්ත්වය නිසා බුදු පියාණන් වහන්සේ පින් දහම් කිරීම පිළිබඳව අප්‍රමාදීව තියෙනවා. ඒකෝට අර කියාපු ධර්මයේ ගැඹුරු ධර්මයේ දේශනා කළ බුදු පියාණන් වහන්සේමයි පින් පව් ගැන කතා කරලා තියෙන්නේ. වෙන කෙනෙක් නෙවෙයි. මේ බුද්ධ වචනේ අන්න අර කියපු මධ්‍යම ප්‍රතිපදාව අනුවයි. මේ සත්‍යයට එකපාරටම අපි කොච්චර කිව්වත් දැන් කෙනෙක් බුද්ධිවාදීන් හිතනවා මේක මේ උපතපතින් ඉගෙනගත්තු පමණට අපි දැන් චතුරාර්ය සත්‍ය උදා ඉන්නේ කියලා. එරත් විශේෂයෙන් අර ධර්ම චක්ෂුවේවත් නැත්නම් ඒ අය චතුරාර්ය සත්‍ය දැනගෙන නැහැ. දුකෙන් අඩක් පමණයි. අපි අර නිතර මතක් කරන්නේ දුකේ එක දෙපාර්තමේන්තු කරගෙන දුක. මේ ටික විතරයි දුක. අනිත් හරිය නම් සැප. නමුත් බුදු පියාණන් වහන්සේ කියනවා මේකේ ආයි ගන්න දෙයක් නැහැ. පංච උපාදානස්කන්ධයම කේවල දුක්ඛස්කන්ධ කියන තනිකර දුක් ගොඩක්. ඒකෝ මේ අවබෝධය කරා නඩා වෙන්න ඕනේ. භාවනාමය වශයෙන් පොතපත කියවලා නෙවෙයි මේ සතර සතිපට්ඨානය තුළින් මේ කය දිහා බැලීමෙන් වේදනාවන් දිහා බැලීමෙන් සිත දිහා බැලීමෙන් සිතේ තියෙන ධර්මයන් දිහා බැලීමෙන් මේවා එනේ යන්නේ ඇති. අන්න එතෙන්ට තමයි අනිත්‍යතාවයෙන් මේ හැම එකක්ම අනිත්‍යයි. බුදු පියාණන් වහන්සේ මෙනු මහත් භාවය ගැන කියාපු ටික වචන තුනකට නඟලා තියෙන බව මේ පින්වතුන් අහලා තියෙනවා. අනිත්‍යං දුක්ඛං අනාත්තා යද නිත්‍යං තං දුක්ඛං යං දුක්ඛං තද නත්තා ආයෙද සම්බන්ධ කියලා තියෙනවා. යමක් අනිත්‍යද ඒ දුක්ඛ කෙලෙපෙරෙන ස්වභාවය නිසා දුකක් යමක් දුකක් නම් මේ මම මාගේ කියලා කවුරුත් බදා ගන්න කැමති නෑ. ඒක තමන්ගේ වාසේ පවත්වන්න බෑ. ඉතින් මොන වෙයි සත්‍යතාවක වචන මාත්‍රයෙන් තියුණාට ඒක තමන් ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕන අර විදිහට සතර සතිපට්ඨානය තුළින් ඒ අවස්ථාවේ තමයි අර චතුරාර්ය සත්‍ය ගැටෙන්නේ. ඒකටයි අරියා ඒ කාර්ය. ආර්ය සත්‍ය ලැබුවා කියන්නේ ඒකයි. අරියා අනාසවා. අන්න ඒ අවස්ථාවේදී අර ආශ්‍රව ශක්තිය මිදුණා. ඒක මොහොතකට හරි. නිවන ප්‍රත්‍යක්ෂ කරා කියලා කියන්නේ නිවන කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර මොහතකට හෝ මාර්ග ඥාන ශක්තිය තුලින් සිත බුදාගත්තනම් අර කියාවු ආශෝලි ඊළඟට දුටුවා මේ අනාත්ම ස්වභාවය, ශූන්‍ය ස්වභාවය, ලෝකයේ හිස් බව. ඒ අවස්ථාවේ මොහොතකට ප්‍රත්‍යක්ෂ කරගත්ත වෙන කෙනෙකුට පෙන්වන්න බෑ. ඒක තමන්ම අවබෝධ කරගත යුත්තක්. ඉතින් ඒක අරියා අනාසව, ඒක ඊළඟට ලෝකුත්තර, ලෝකයෙන් නැතර වීම. ලෝකයෙන් නැතර වීම කියලා කියන්නේ නැමෙ මේ රටේ ඉඳලා පිට රටකට යන වගේ දෙයක් නෙවෙයි. මේ ලෞකිකත්වයේ ඉක්මවලු තත්වයක් ලෝකෝත්තර කියලා කියන්නේ. ලෝකයන් අර කියාපු ප්‍රවාහයන්ට යට වෙලා ඇදගෙන යන්නේ. නමුත් මොහොතකට අර විදර්ශනා භාවනාව තුලින් යම් කෙනෙක් අර කියාපු තත්වය දැන් කෙනෙක් අර දීර්ඝ කාලයක් ඒවා වඩපු කෙනෙක් බුදු පියාණන් වහන්සේගේ ඒ කමඨහනට අනුව දේශනා කළ එක දේශනාවක් අහලත් දැන් මෙතන සිට ඇතුලේ පරිවර්තනයක් වශයෙන් මෙන්න මේ අවබෝධය එනවා. එහෙම හෝ යම් අවස්ථාවක තේරුම් ගත්තනම් ඒක තමයි ලෝකෝත්තර, ඒක ලෝකෝත්තර තත්වයක්. ඒක මද්දංග, ඒක අර කියාපු මාර්ගයට ලෝකෝත්තර මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඇත්ත වශයෙන් අපි කොටිකුත් අර සිල්ලර වශයෙන් පුරුදු කරා එදිනදා ජීවිතේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරනවා කියලා ඒක ගැඹුරින් හරියට කෙලින් වෙලා සම්මා දිට්ඨිය ඉඳලා සම්මා සමාධිය දක්වා ඒක කෙලින් හිටින්න වෙලාව තමයි අන්න අර කියාපු මාර්ගඵල අවබෝධ අවස්ථාව. ඒකට කියන්නේ මාර්ග හික්කේ. ඒකයි මේක මග්ගන්දා කියන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳ ගැඹුරු අවබෝධය හරියට එන්නේ අර කියාපු මාර්ග මාර්ගාංගයක් වශයෙන්. සර්ගවලින් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔන්න එතකොට ඒකයි ඒ ගැඹුරු මත්මේ සම්මා දිට්ඨිය. දෙආකාර සම්මා දිට්ඨියක් කියලා බුදු පියාණන් වහන්සේ වදාළේ ඒකයි. මේ බුදු පියාණන් වහන්සේ වදාක්වා වදාළ ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මහා පුදුම ගැඹුරු අර්ථ රාහියක් නිසා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ අන්න අර කියාපෝ කාමසුකල්ලිකාණියෝගේ කියලා කියන ඒ කෙනුත් ශරීරයට දුක් දීම කියලා කියන අත්ති කියලා මතාම ඒ කෙනුත් මිදුනා ඒක එපමණකින් මේක මැදුම් පිළිවෙතක් කියලා. නමුත් ගැඹුරු වශයෙන්ුත් බුදු පියාණන් වහන්සේ තැන් තැන් වල දක්වලා තිබෙනවා. සත්‍යයන ගොත්ත කියන බ්‍රාහ්මණයාට බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ සියල්ලක් ඇත කියලා කියන එකත් එක අන්තයක්. කිසිවක් නැත කියලා කියන එකත් තව අන්තයක්. ඒ දෙකට මැදින් තියෙන්නේ ඒක තමයි පටිච්චසමුප්පාදය කියලා හැටියට දක්වන ඒ ගැඹුරු ගැන්වීම. හේතු ප්‍රත්‍යයන් අනුව ඇතිවීමක් තිබෙනවා. ඒ හේතු ප්‍රත්‍යයන් ඉවත් කිරීමෙන් නැතිවීමක් තිබෙනවා. ඇතිවීම සහ නැතිවීම. සමුදය නිරෝධ, සමුදය වය, උදයබ්බය. ඔන්න ඔය විදිහේ දෙයක් මේ ලෝකයේ පිළිබඳව. ලෝකයේ කායික නැත්නම් භෞතික, කායික, මානසික හැම එකක් පිළිබඳව තියෙන්නේ ඇතිවීම නැතිවීම සමූහයක් පමණයි. අර අනිත්‍යතාව කියන එක ගැඹුරින් වැටහෙන්නේ ඇතිවීමක් සහ නැතිවීමක් හැටියට. ඒකයි ඔය සතිපට්ඨාන සූත්‍රයේ තමන්ට ඒක අත්දකින්න ආරාධනා කරන්නේ බුදු පියාණන් වහන්සේ. අපි හිතමු දැන් කවුරුත් දන්නේ කියන්නේ ආනාපාන සතිය ගැන. ඒකට ආනාපාන සතිය කියලා කියන්නේ මොකක්ද? මේ අපේ ආශ්වාස ප්‍රශ්වාසයේ සිහිය පිහිටුවීමයි. සිහිය පිහිටුවීම තුළින් ඒක ගැඹුරට යන තේරෙන්නේ මෙතන හුස්ම ගන්න මමෙක් නැහැ. තියෙන්නේ පිරවීමකුත් හිස්වීමකුත් පමණයි. හිස්වීමක් සහ පිරවීමක්. හිස්සලා ඉවරනකොට පුරවතුරවන්න හිතෙනවා. ඊළඟට පුරවගෙන ඒක රැකගෙන ඉන්න බෑ. ඒක ඊළඟට ඉවත් කරන්නට වෙනවා. ඉතින් ඔන්න ඔය දෙක අතරේ මේ පැවැත්ම තිබෙන්නේ. ආස්වාද ප්‍රස්වාසය වගේම තමයි අනිත් හැම එකක්ම. අපි ගන්න ආහාරය ගැන කොච්චර රසවත් ආහාරයක් වුණත් ඔය භෝජන සංග්‍රහවලට ගිහිල්ලා කරු පහේ හොටල් වල ගිහිල්ලා ගන්න ආහාරය පවා ඒ හැම එකක්ම කොතනින්ද කෙලවර වෙන්නේ? අපි ගන්න රසවත් බීම මේ හැම එකක්ම අපි කල්පනා කරන්න ඕන. අන්න බුදු පියාණන් වහන්සේ ඒවයි අරමුණු කරන්න කිව්වේ සතිපට්ඨාන සූත්‍රයේදී. එදිනෙදා මේ අමුතු දෙයක් නෙවෙයි. මේක යම් කිසි පරිේශනාගාරයකට ගිහිල්ලා දකින දෙයක් නෙවෙයි. පරිේශන මගින්, භෞතික පරිේශන මගින් අවබෝධ කරගත හැකියක් නෙවෙයි. මේක මායාත්මක ස්වરૂපය තම තමන්ම සතිපට්ඨාන තුළින් අවබෝධ කරගත යුතුක්. විඥාණය කියන එක කාටවත් පෙන්වු කරන්න බෑ. කොයි විදිහේ උපකරණයකින්වත්. ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මට උපමාවක් නැත මේ හිත කොයිතරම් වේගෙන් ඇති වෙනවද නැති වෙනවද කියලා කියන එක. මේ කය ඇතිවීම නැතිවීම ස්වභාවය ඒකේ තීව්‍රත්වය කෙනෙකුට මනින්න පුළුවන් වුණත් හිත ඇති වෙ නැති වෙන ස්වභාවය කෙනෙකුට පේන්නේ නැහැ. අර අතීතයේ ගිනි පෙළලක් අරගානකොට ඒක තුල රාමුවක් දකින්න වගේ කියන නොයෙකුත් උපමා වලින් දක්වනවා. ඒ වගේ මේ හිත ඉතාම ශීඝ්‍රයෙන් කරකැවෙනවා. ඒක මම කියලා අල්ල ගන්නවා. කොයි මේ ලොකුම මිත්‍යා දෘෂ්ටි මායාව. ඒක තුලයි මේ ලෝකේ ආරම්භී සිටින්නේ. ඒක අත්දකින්න යන අර විදිහට ඇතිවීම නැතිවීම දෙක. එතකොට ඒ ඇතිවීම නැතිවීම දෙක දැකලා සමස්ක්‍රමයෙන් මේකේ අනිත්‍යතාව ගැන අනිත්‍යාව වැටහෙන්න වැටෙන්න මේක ගැන කලකිරීමක් වෙනවා. ඒක වළක්වන්නත් බැ. ඒ කලකිරීම එන්නේ එන්න. මොකද ඇල්ම නිසානේ මේක මේ දැඩිව ගන්නෙ. කලකිරීම එන්න එන්න අවබෝධියත් පැහැදිලි වෙනවා, පිරිසිදු වෙනවා. අවබෝධිය අපේ අපිරිසිදු වෙන්නේ තණ්හාව, ආසාව ආදී නිසානේ. එතකොට ඒවා ඉවත් වෙනකොට සිත උපේක්ෂාවට එනකොට. සිත උපේක්ෂාවට නොගෙන අපට යථා තත්ත්වය අවබෝධ කරගන්න බෑ. ඒකයි බුදු පියාණන් වහන්සේ කියන්නේ. ඒකයි මේ ශීලය ඕන වෙන්නේ. ඒකයි සමාධිය ඕන වෙන්නේ. හිත තැම්පත් කරගන්න. අකුසල් කියලා කියන වැරදි කියලා දෙන ඒවා ඉවත් කරගෙන සිත පිරිසුදු කරගත්ත තරමට තමයි අවසාන වශයෙන් ප්‍රඥාව තුලින් මේ විමුක්තිය සැලසෙන්නේ. බුදු පියාණන් වහන්සේගේ ධර්මයට අනුව ඒ ප්‍රඥාව කියලා කියන්නේ අන්න අර යම් තාද්දයක් ලෝකේ ඇති වෙනවා නම් ඒ හැම එකක්ම නැති වෙන ස්වභාවයයි කියන සිද්ධාන්තය වටහා ගැනීම ඕනෑම දිලින්දෙක් ඕනෑම නූගතෙක් සෝවාන් මාර්ගය ලැබුවාම ඒ තැනත්තා හඳුන්වනවා විශාරදෙක් හැටියට. බුදු මේ ධර්මයේ පිළිබඳ විශාරදෙක් ඒ ලබාපු විශාරද ඥානීය සිද්ධාන්තයේ හැටියට ඉදිරිපත් කරන්නේ ඊට කෙටි පාඨයකින්. යම් කිංචි සමුදේ ධම්මං සබ්බංසං නිරෝධම්මං යම් සාධ්‍යයක් හටගන්න ස්වභාවයක් තියෙද ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙ කියලා ඒ තැනත්ත ප්‍රත්‍යක්ෂ කරගෙන ඉවරයි. මොකද මොහොතකට දුටුවා මේ අල්ලගෙන ඉන්න මේ මගේ ළඟ සිය නැතිරම තියෙනවා කියන කෙන රූපය වේදනාව සංඥාව සංස්කාර විඥාන කියන මෙහිත හැම එකක්ම මොහොතකට නිරුද්ධ වුණා. නිරුද්ධ වුණේ අන්නර කියාපු අල්ලා ගැනීම ඉවත් වුණු නිසා. අල්ලා ගැනීම නිසා මේක සමූහයක් හැටියට ඝන සංඥාව කියලා කියන්නේ මේ දේවල් හැටියට අපිට පේනවා. නමුත් ප්‍රඥාවෙන් යම් අවස්ථාවක කෙනෙකුට අවබෝධ වෙනවා මේ අර ග්‍රහණයේ අතහැරි හැටිය මෙතන ඇති දෙයක් නැහැ. මේතන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ගැඹුරින් අවබෝධ වෙනවා. එතනයි විමුක්තිය. එතනයි ලෝකෝත්තරත්වය. ඒකර මේක යන්ත්‍ර සූත්‍ර වලින් තර්කයෙන් අවබෝධ කරන්න බෑ. අතක් කාවචර ධර්ම කියලා කියන්නේ ඒකයි. මේක බුදු පියාණන් වහන්සේ ධර්මයේ පිළිබඳව කාරණායේ ಗುಣ පද 6ක් දක්වනවා. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි. මොනක්නම් විසින් තම තමන් විසින්ම දත යුත්තේ. බුදු පියාණන් වහන්සේටවත් බෑ කෙනෙක් කුට සෝවාන් මාර්ග ඥානය ලබා දෙන්න. ඒකට මඟ දක්වන්න ඒකට ඒ තනත්තාගේ අතීත කර්ම ඒ අඥාතාගේ අතීතම චරිතය බලලා ආසයාමසේ බලලා චරිත ලක්ෂණ බලලා ඊට සුදුසු දේශනාවක් පැවැත්වීමෙන් ඒ අවබෝධය ඉක්මන් කරන්න පුළුවන්. නමුත් කෙනෙකුට ඒක බුදු පියාණන් වහන්සේට අර අපි දෙයක් දෙන්නාගේ දෙන්න බෑ ඒ අවබෝධය. ඒක තමා තුලින්ම ඇති කර ගන්න ඕන. ඒක සෑහෙන මෝරි හේරීමක් තිබෙනවනම් සුළු වෙලාවක. එහෙම මේරීමක් නැත්නම් ඒ සඳහා වෙහෙසෙන්න ඕන. ඒ සඳහා වෙහෙසෙන්න සූදානම් වෙන්න ඕන. මේක දවසකින් පොතපතේ තියුණු පළියට බණක් ඇහුව පමණින් මේක ලැබෙනවා කියලා හැම හිතාගන්න නරකයි. මේක අමාරු දෙයක් කියලා හිතුව පමණටයි මේක කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි ඇති කරගන්න ඕනේ එක පැත්තකින් හැටි සංඥා. නමුත් මේක පමණට වැඩි දේසි කරගන්න නරකයි. අපි ඒ උත්සාහය දරන්න ඕන ඇත්ත වශයෙන් මේක දේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. එතකොට අපේ උපරිමය අපේ උපරිම උත්සාහය එතකොට එදෙන්නේ. එහෙම නැත්නම් මම මේ තරම් උපාධි ලබාගෙන ඉන්න මේ ලෝක පූජිත ප්‍රඥාවන්තෙක් උගතේ මට මේක බොහොම සුළු දෙයක්. මේක මට ඕන නම් අර විශ්‍රාම ගියාට පස්සේ සුළු කාලෙකදී ලබා ගන්න පුළුවන් කියලා එහෙම හිතාගත්තොත් ඔන්න වැරදි. හිතන්න තියෙන්නේ මේක සඳහා ජීවිතයම කැප කරන්න ඕන. මොකද මේ තාක් කාලයක් අපි මේ සංසාරේ ගමන් කරලා තියෙන මේ අවබෝධය, මේ සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැතිකම. ඒ විදිහට තමන්ගේ තමා පිළිබඳව කොහොමද මාන්‍යයක් ඇති කරගෙන යන්නේ? නිහතමානීව මේ ප්‍රතිපත්ති මාර්ගයට ඇවිල්ලා මේ අද දවසේ මේ පින්වතුන් කළා වගේ ශීලාදී ගුණ ධර්ම වලින්ම පටන් ගන්න ඕන. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන මේ සංසාර මඩවගුර වගේ, මේ සංසාරයේ මඩවගුරක් වගේ, මේ මඩවගුරේ භාවනාවට ඉඳගන්න හදා ගන්න පොඩි වේදිකාවක් කියලා හිතා ගන්න ඕන. කණු පහක් ඉඳලා මේ පංච ශීලය, කණු අටක් ඉඳලා අෂ්ටාංග ශීලය, කණු 10ක් ඉඳලා දස ශීලය, ඔය විදිහට පොඩි වේදිකාවක් හදාගෙන ඒ ශීලය ආවර්ජනා කරලා ටිකක් ඇති කරගෙන සමතහනක් පිහිට කරගෙන සිත සමාධිමත් කරලා ඊළඟට අර බුදු පියාණන් වහන්සේ වදාළ පරිදි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඒක තිය පියා ඉදීම නෙවෙයි. විදර්ශනාව කියන්නේ අපි කලින් බොහෝ අවස්ථාවල මතක් කරලා කියනවා. විදර්ශනාව කියන්නේ කීම නෙවෙයි දැකීම. එතකොට ඒ දැකීම සඳහා අපි යෙදෙන්න ඕන අර කියාපු සතිපට්ඨාන කමඨාන ආශ්‍රයෙන් හරි මේ කය ආනුව බලන්න. කය ආනුව දැලීම තුලින් සති සම්පජඤ්ඤය තුලින් බලනකොට කය යථා තත්ත්වය පේනවා. ඊළඟට වේදනාවල් සිතට එන දේවල් ඔය විදිහට ගැඹුරින් කොටින්ම කියතොත් අර බුදු පියාණන් වහන්සේ දක්වා ආදාළ සතර සතිපට්ඨාන එහෙම නැත්නම් ඔය බොජ්ජංග ධර්ම කියලා කියන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම මේවා පොතපතේ තියෙන දේවල් නෙමෙයි අපි අපතුලදී ඇති කරගත යුතු දේවල්. ඒවා පුරුදු කර මට්ටමට පමණයි ඒ තමයි අපිට මෙන්න මේ ප්‍රත්‍යක්ෂය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට මේ අපි කවුරුත් මේ හැම දිනෙකම සීල් රකින්නේ, සමාධි වඩන්නේ, භාවනා කරන්නේ මේ ධාති ජරාවාදී මරණාදී මේ අති භයානක සංසාර දුකින් මිදීම සඳහා. ඒකට අද දවසෙත් ඒ වගේම මේ වටිනා පොසොන් පොය දවසේ අපි මේ බුද්ධ ශාසනය රැකීම ගැන බොහොම කතා කරනවා, සද්ද ඇහෙනවා. නමුත් මේක ඇතුළතින්ම රැකිය යුතු ශාසනයක්. මේ ප්‍රතිපත්ති රකින්නේ නැතිව වෙන මොනවා රැක්කත් වැඩක් නැහැ. බුද්ධ ශාසනයේ පස්සවතින්නේ නැහැ. ඒක නිසා මේ ධර්ම මාර්ගයේ යමින් අනිත්‍යයට උදව් දෙන්න පුළුවන් මට්ටමකින් සමුත් ඒ ප්‍රත්‍යක්ෂ කරගත්තොත් තමයි අත්‍ය වශයෙන් බුද්ධ සාධනය ගන්න පුළුවන්. එතකොට ඒ විදිය ගැඹුරු අදහසකින් මේ පින්වත් පිරිසද දවසේ සීල සමාදානයක් කළා තමන්ට පුළුවන් හැටියට බණ භාවනා කළා මේ ධර්ම ශ්‍රවණය කළා මෙහා මේකක් තුලින්ම සැක් කරගත්තු මේ කුසල සම්භාරය තමන්ගේ ප්‍රාර්ථනා ශක්තිමත් කරගෙන තවදුරටත් මේ කුසල ශක්තියම පිහිට කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් බණ භාවනා කළා සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග බලපෑදීම තු මම මහණියන්සා ලබා ගැනීමට මේක හේතුව මේ ධර්ම දේශන කින හේතු වාසනාවකට ප්‍රාර්ථනා කරගන්න අතර යම් තාක්ෂත් වෙනවි කිසි කෙනෙක් දක්වා මේ ධර්ම දේශනාවල ඒ කුසල අනුමෝදන් වීමට කැමති නම් යම කෙනෙක් මුන් අනුමෝදන් වීමෙන් තමන්ගේ ප්‍රාර්ථනීය දෙයකින් ඒ අමා මහණියන් සාක්ෂාත් කරගනිත්වා ඒ වගේම තමන්ගේ ඥාතීන් උත්පති හැම දෙනෙක්ම ලෝක සත්‍යයක් ඒ අමෘත මහා නිර්වාණය සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා ඇති මේ ධාර්මයන් එක්තාවතා ජාම් සම්පතං සබ්බීතියෝ විගච්ඡන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සුද්ධානුභාවේන සදා රුචි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා රුචි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.